සුබම සුබ උදැසනක් වේවා. ඔන්න අපි අදත්තාවා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු ගුවන් විදුලියත් එකතු වෙලා අරගෙන එන රුහුණු ගුරු ගෙදර පාඩම් මාලාවේ තවත් අංගයක් එක්ක. සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන උග්ගසේන සිටු පුත්තුගේ වස්තුව තුළ නිරූපිත අවස්ථා චරිත නිරූපණය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඊට කලින් අපි චුට්ටක් අපේ අවධානය ආයමත් පාරක් යොමු කරමු මේ කතා වස්තුව උපුටගත් නිර්මාණයේ සාහිත්‍ය අගය දිහාවට. මේක පුතේ දඹදෙනි යුගයේදී ධර්මසේන හිමියන් විසින් ලියන ලද සද්ධර්ම රත්නාවලියෙන් තමයි උපුටගන්නේ. යහපත් ධර්මයේ නැමැති මැණික් අමුණන ලද මාලය කියන අර්ථයෙන් සද්ධර්ම රත්නාවලිය කියලා හඳුන්වන මේකේ මූල ග්‍රන්ථය වෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියන ලද පාලි ධම්ම පදට්ට කතාව. බණ කතා රීතියෙන් රචනා වෙන සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන්ගේ ස්වාධීන නිර්මාණයක් විදියට සලකන්නේ ධර්මසේන හිමියන් පාලි ධම්ම පදට්ට කතාවේ ආභාසය අරගෙන තමන්ගේ ස්වාධීන හැකියාව මත රචනා කරලා තියෙන නිසා. ධර්මසේන හාමුදුරුවන්ගේ ස්වීයත්වය, නිර්මාණශීලී බව, ජීවිත පරිඥානය, පණ්ඩිත ප්‍රිය වගේම ලෝක විවහාරයත් මිශ්‍ර වුණු භාෂාව, රසවත් උපමා වගේම සජීවී අවස්ථා සිද්ධි නිරූපණය, ඊළඟට තාත්වික චරිත නිරූපණය මෙන්න මේ ස්වාධීනත්වයට සාක්ෂි දරනවා. ඒ වගේම දිගුවැකි, කෙටිවැකි, සංවාද භාෂා මෙන්න මේ වයින් භාෂාවේ ජීවමාන ගුණය රඳව ගන්නත් කතුවරයා පුළුල් උත්සාහයක් දරලා තියෙනවා. ඒ උත්සාහය සාර්ථක එකක් බවටත් පත් වෙලා තියෙනවා. හොඳයි. අපි දැන් කතා කරේ උග්ගසේන සිටු පුත්‍රගේ වස්තුව වටා ගෙතුණු සාහිත්‍යමය වටා පිටාව ගැන. දැන් අපි යමු වෙමු මේ කතා වස්තුව තුළ නිරූපිත අවස්ථා හා චරිත නිරූපණය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයකට. මේකේ පුතේ අන්තර්ගත ප්‍රධාන චරිත කීපයක් ඉන්නවා. කියන්නක බලන්නේ කවුද කියලා ඔයාලට මතක තරමින්. එකෙනෙක් තමයි පුතේ උග්ගසේන සිටු පුත්‍රයා. ඊළඟට විද්දත් දියණිය. ඊළඟ කෙනා තමයි විද්දත් දියණියගේ පියා. ඊළඟට උග්ගසේනගේ දෙමව්පියන්. ඊළඟට උග්ගසේනගේ මිත්‍රයා. මෙන්න මේගොල්ල තමයි මේකේ ප්‍රධාන චරිත කීපය නියෝජනය කරන්නේ. ඒ ඇරෙන්න අතීත කතාව තුළ විස්තර කෙරෙන කුලදියණිය හා ඇගේ සැමියාත් රහතන් වහන්සේත් මේ චරිත අතරට අයිති වෙනවා. අපි දැන් බලමු පුතේ මේ අය සමාජයේ මොන මොන වගේ පැතිකඩවල් නියෝජනය කරන කුමන අන්දමේ මානසික මට්ටම් නියෝජනය කරන අයද කියලා. අපි ඉස්සෙල්ලම කතා කරමු අපි හොඳින්ම අඳුනන කෙනා කවුද? උග්ගසේන. මේ උග්ගසේන කියන්නේ පුතේ උසස් සිටු පවුලක හැදුණු කුලවත් තරුණයෙක්. සිටු පවුලක හැදුණා කිව්වම අපි දන්නවා හොඳට සැප සම්පත් විඳලා හැදුණු කෙනෙක් බව. හැබැයි පුතේ මෙයාට පොඩි උවමනාවක් තිබුණා. මොන සැප සම්පත තිබුණත් තමන් ආශා කරනව නම් කිසියම් දෙයකට ඒක තමන් සතු කරගැනීමේ ආශාවක්. ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න තරම් හිතුවක්කාරී ආශාවක් තමයි යාට තිබුණේ. ඒ විතරක් නෙමෙයි මේ උග්ගසේන ගැන කල්පනා කරාම මට හිතෙනවා පුතේ හිතුවක්කාර තරිතයක් කියලා. ඒ වගේම මුරණ්ඩු කොල්ලෙක්, අකීකරුයි. අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. සෙල්ලක්කාරයි. දුරදිග හිතලා බලන්නේ නැහැ. එතකොට මට හිතෙනවා මේ උග්ගසේන කියලා කියන්නේ පුතේ නූතන තරුණ පරම්පරාවේ එක්තරා පැතිකඩක් නියෝජනය කරනවා කියලා. දැන් මේ උග්ගසේන සිටු පුත්‍රයා මෙයාගේ යාළුවෙක් එක්ක මේ විද්දත් කුලයේ අයගේ නැටුම් සම්දර්ශනයක් බලන්න යනවා. මෙන්න මෙතෙන්ට යන වෙලාවේ එතන නටන තරුණියකට මේ උග්ගසේනගේ හිත යනවා. ඒ තරුණියට ආස හිතිලා මේ උග්ගසේනට වමනා වෙනවා. ඇයව තමා සන්තක කරගන්න. ඇයට තනියෙන් අයිතිවාසිකම් කියන්න ඌට ඕන වෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? ඇයවම ප්‍රාර්ථනා කරගෙන ලැබුණොත් ජීවත් වෙනවා මේ තරුණියව. නොලැබුණොත් මිය යනවා. හම්බ වුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මැරෙනවයි කියලා එක හිත හිතාගෙන හිටියා. අන්තිමට මොකද වෙන්නේ? අම්මයි තාත්තයි හොඳටම විරුද්ධ වෙනවා. මොකද විත්තත් කිලි කුලය කියලා කියන්නේ සිටු පරපුරත් එක්ක සංසන්දනය කරාම පහත් කුලයක්. එතකොට සිටු පුත්‍රයාට මේ වගේ තරුණියක් ගැලපෙන්නේ නැහැ කියන එක අම්මටයි තාත්තටයි තේරෙනවා. හැබැයි අම්මා තාත්තා උත්සාහ කරලා තිබුණ පුතේ ඔහු ආස කරන දේවල් මොන විදියකින් හරි ඔහුට ලබලා දෙන්න. මෙන්න මේකේ ප්‍රතිඵලය තමයි තමන්ට නොගැලපෙන තරුණියක් ඕන කියලා කියපු වෙලාවේ ඒ අම්මයි තාත්තයි පුදුම විදියට අසරණ වීම. අන්තිමට මොකද වෙන්නේ? ඇය වෙනුවෙන් තමන්ගේ සිටු පරපුර, තමන්ගේ දේපල, වස්තුව, මිල මුදල් සියල්ලම අත්හැරලා දාලා විත්තත් කුලයට ඇතුළත් වෙන්න යනවා. ඒ වෙලාවේ තමන්ට තරම් නොවෙන තමන්ගේ කුලයට, තමන්ගේ දැනුමට, තමන්ගේ පෙනුමට නුසුදුසු විවාහයක පැටලෙන්නට මේ උග්ගසේනට සිද්ධ වෙනවා. පුදුම තරමේ අපහාස අවලාදවලට මේක නිසා උග්ගසේනට මූණ දෙන්න සිද්ධ වෙනවා. කාටවත් නෙවෙයි, තමුන් වැඩිපුර ආදරය කරලා ආපු තමුන්ගේ බිරිඳගෙන් පවාහු අවලාදහනවා. බිරිඳ ඔහුට කතා කරන්නේ ගැල් රකින්නවුගේ පුත. මෙතනදී මේ බිරිඳට දරුවෙක් ලැබෙනවා මොහුට දාව. මේ දරුව නලවන වෙලාවේ බිරිඳ දරුව නලවන්නේ ගැල් රකින්නවුගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදන්නවුගේ පුත වශයෙන්. ටික දවසක් යනකොට මෙයා තේරුම් ගන්නවා මේක නැලවිලි ගීයක් නන් නෙමෙයි. මේක තමුන් අරමුණු කරගෙන බිරිඳ කියන අපහාසයක් බව. අන්න ඒ වෙලාවේ උග්ගසේන තේරුම් ගන්නවා තමන්ගේ ජීවිතේ තමන් වරද්දගත්ත කියලා. හැබැයි මේ උග්ගසේන කියන්නේ බොහොම උත්සාහවන්ත තරුණයෙක්. මෙයා තේරුම් ගන්නවා මේ ස්ත්‍රියට තමුන්ට වඩා තියෙන්නේ එක දෙයයි. ඒ මොකද්ද? ශිල්පය. ඒ හැර ඇගේ සුන්දරත්වය. මෙයා මොකද කරන්නේ? තනියෙන්ම අර ස්ත්‍රියට වඩා ඉක්මනින් විද්වත් ශිල්පය ඉගෙනගෙන ශිල්පයෙහි කෙල පැමිණෙනවා. ඒත් එක්කම මෙයා මේකෙන් උත්සාහ කරනවා පුතේ තමන්ගේ නැති වුණු ගරුත්වය ආයෙමත් ලබා ගන්න. කොහොම වෙතත් අවසානයේදී රජගහනුවර ශිල්ප දක්වන්නට ගියපු අවස්ථාවේදී ඔහු සත්‍ය තේරුම් අරගෙන රහත් භාවයට ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට මේ ලෞකික ජීවිතයේ ජය පරාජයන්, කර්ම ශක්තියේ ඉදිරියේ තරුණයෙකුගේ ක්‍රියාකාරීත්වය මේ උග්ගසේනගේ චරිතය තුළින් හරි ලස්සනට අපිට නිරූපණය කරනවා. අපි දැන් යමු පුතේ විත්තත් දියණියගේ චරිතය වෙතට. දක්ෂතාවයත් සුන්දරත්වයත් එකට කැටි වුණු සුන්දර ගැහැණියක්. ඇය උග්ගසේන හා විවාහ වුණාට ඇයට ඔහුගේ කුල පරම්පරාව වැදගත් උනේ නැහැ. මොකද උග්ගසේන ඇය ගාවට එන්නේ හිස් අතින්. එතකොට උග්ගසේනට ඇය වෙනුවෙන් හරි හම්බ කරන්න ජීවනෝපාය ක්‍රමයක් තිබුණේ නැහැ. එතකොට මේ විත්තත් දියණිය ඉස්සරහා උග්ගසේන කියලා කියන්නේ නිකම්ම නිකං පඹ චරිතයක් විදියට කතුවරයා නිරූපණය කරනවා. මොකද අමතක කරන්න එපා, මේ විත්තත් දියණිය තමයි ඒ විත්තත් කුලයට හිටපු හොඳම ජීවනෝපාය තැනැත්තිය බවට පත් උනේ. එයා තමයි කුලයට අවශ්‍ය මුදල් හොයලා දුන්නේ එයාගේ දක්ෂතාවයෙන්. එතකොට මේ දක්ෂතාවය නිසාත්, තමන්ගේ සුන්දරත්වය නිසාත් අධික ලෙස මාන්නයට පත් වෙච්ච ස්ත්‍රියක් තමයි මේ විද්දත් දියණිය. ඇයගේ බුද්ධියේ තරමට එයා දක්ෂයි කියලා සැලකුවේ විද්‍යත් ශිල්පයේ කෙල පැමිණීම විතරයි. උග්ගසේන නූගතෙක් නෙමෙයි. එයා සිටු කුලයට අවශ්‍ය සියලුම ශිල්ප ඉගෙන ගත්තා. හැබැයි ඒ ශිල්ප පුතේ වැදගත් නැහැ. මොකටද? විද්වත් කුලයට. ඒ නිසා ඇය ඔහුව ගණන් ගත්තේ නැහැ. තමන් වෙනුවෙන් සිය වස්තුව, දේපල, නම්බුව, දෙමව්පියන් සියල්ල අතහැරිය උග්ගසේනට දිය යුතු ආදරය ගරුත්වය ඇය ලබල දුන්නේ නැහැ. ඔහුට අවලාද කිව්ව හැමතිස්සෙම. දරුවා ඉදිරියේ පවා, දරුවා නලවන වෙලාවට පවා ඔහුගේ නොහැකියාව පිළිබඳ ඇය වරින් වර විවිධ දේවල් කිව්වා. ඇත්තටම දරුවෙක් ඉදිරියේ තාත්ත කෙනෙකුගේ වැරදි අම්මා කෙනෙක් කියනවා කියලා කියන්නේ ඒ වෙලාවට ඒ තාත්තට මොන වගේ හැඟීමක් දැනෙනවද? මේ හැම දෙයක්ම පුතේ උග්ගසේන තමුන්ට නොගැලපෙන නුසුදුසු විවාහයකට එළඹීමේ ප්‍රතිඵල. අදටත් මේ වගේ උග්ගසේනලා ඕනතරම් අපේ සමාජයේ අපිට දකින්න ඉන්නවා. එතකොට මේ කාන්තාව ඇයට ගොඩක් අවමන් කරනවා. ගැල් රකින්න ඔහුගේ පුත එහෙම කියලා. ඒ වගේම ඔහුම කියනවා එක්තරා තැනකදී, මම මේ තරම් කැපකිරීම කරලා ආවත් ඇයි මාව ගණන් ගන්නේ නැත්තේ? මම අහන්නේ නපුරු වචනමයි, මීට හොඳයි මම මෙතනින් යන්න යනවා කියලා. ඒ වෙලාවෙත් ඇය මොකද කියන්නේ? තොප ගිය මැන, හුණ මැනව, තොප කුමකුත් නොදන්නා තැනැත්තෙවුගෙන් මට කම් කිම්ද? ඔයාට ඕන්නම් ඉන්න, වට ඕන්නම් යන්න. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති ඔයාගෙන් මට තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා තමයි ඇය අහන්නේ. එතකොට මෙන්න මේ තැනැත්තිය බොහැකියාවෙන්, සුන්දරත්වයෙන්, අහංකාරයට පත්වෙච්ච උද්දච්ච තරුණියකගේ චරිතය නිරූපණය කරනවා. ඊළඟ චරිතය තමයි පුතේ අපිට වැදගත් වෙන විද්දත්තියා. තමන්ගේ දියණියට සිටු පවුලකින් යෝජනාවක් ලැබුණත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. මොකද තමන්ගේ කුලයට ජීවිකාව සලසල දෙන්නේ මේ විද්දත්තියනිය. ඇය ගියොත් විවාහ වෙලා තමන්ට ලැබෙන ආදායම නතර වෙනවා. මේ නිසා ඔහු ඇය විවාහ වෙලා යනවට කැමති වුණේ නැහැ. හැබැයි උග්ගසේන නම් විද්දත් කුලයට එකතු විය හැකි බව දක්වනවා. කියන්නේ උග්ගසේන කැමති නම් විද්දත් කුලයට එකතු වෙන්න කියලා කියනවා. ඒ නිකන් නෙමෙයි. මොකද උග්ගසේන ඉගෙනගත්තු දේවල් විද්දත් කුලයට අවශ්‍ය නොවුණත් අඩුතරමේ උග්ගසේන ලවා පුංචි පුංචි මෙහෙකාරකම් ගන්න පුළුවන්නේ. ඔය බඩු ඔතනින් තියන්න, ඕක මෙහාට දෙන්න, මේ ටික අතුගාන්න, මේ ටික අස් කරන්න, ඔය විදිහේ පොඩි පොඩි වැඩ ටිකක් ගන්න හරි මේ මිනිස්සය වැදගත් වේවි කියලා මේ පියා විසිතන. එහෙම හිතලා මෙයා කියනවා, දුව නම් දෙන්නේ නැහැ, ඔයාට ඕන නම් ඇවිල්ලා විද්දත් කුලයට බැඳිලා දුවව විවාහ කරගන්න කියලා කියනවා. එතකොට සිටු පවුලට ආйти ශිල්පයන් මනාකොට ඉගෙනගත්ත උග්ගසේනයන් විද්දත් කුලයට ගිහිල්ලා අතවැසිකම් කරනවා. එතකොට අපිට මේ තාත්තා, ඒ කියන්නේ විද්දත් පියා, ඊටාම ආත්මාර්ථකාමී තැනැත්තෙක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම හරි අවස්ථාවාදී තැනැත්තෙක්. තමන්ගේ දියණියගේ මුවාවෙන් තමන්ගේ වැඩ සඳහා උග්ගසේන භාවිතා කරනවා අපිට මෙතෙන්දී දැක ගන්න පුළුවනි. ඊළඟ චරිත තමයි උග්ගසේනගේ දෙමෝපියන්. දරුවන්ගේ හිතුවක්කාර මුරණ්ඩු තීරණ ඉස්සරහා අසරණ වෙච්ච දෙමෝපියන් දෙන්නේ. හිතුවක්කාර මුරණ්ඩු කියන දේ නාහන දරුවෝ ඉස්සරහා පුතේ, සිටු අම්මා තාත්ත කෙනෙක් වුණත්, රජ අම්මා තාත්ත කෙනෙක් වුණත්, ගොවි පවුලක අම්මා තාත්ත කෙනෙක් වුණත් හැමදාටම අසරණයි. මේගොල්ලෝ සෑහෙන උත්සාහ කරනවා මේ උග්ගසේන නොගැලපෙන විවාහය කරගන්නට යන්නේ එක නතර කරන්න. ඒ තෝන්ට එක කරගන්න බෑ. අන්තිමේදී මේ විවාහය සඳහා උග්ගසේන නිවසින් යන බව පවා, යන එක පවා නතර කරගන්න මේ අම්මටයි තාත්තටයි බැරි වෙනවා. හැබැයි අම්මයි තාත්තයි පුළුවන් තරම් උත්සාහ කරනවා පුතේ මේ අවසානයේදී මේ දරුවට සතුට ලබල දෙන්න. තාත්තා මසුරන් 1000ක් උග්ගසේනගේ යාළුවගේ අතේ යවනවා විද්දත් පියාට. නමුත් විද්දත් පියා මසුරන් 1000කටවත් ඇය විවාහ කර දෙන්න කැමති නැහැ. එතකොට මේ උග්ගසේනගේ මම සහ පියා සෑහෙන උත්සාහ කරනවා උග්ගසේනව සතුටින් තියන්න. සමහර විට පුතේ පුංචි කාලේ උග්ගසේන ඉල්ලපු හැමදේම දීලා දීලා මේ අම්මයි තාත්තයි උග්ගසේනව නරක් කරා වෙන්නත් පුළුවන්. කොයික වෙතත් ජීවිතේ සමහර තීරණ ගන්නකොට අම්මා තාත්තා කියන දේවල් අනිවාර්යෙන්ම අහන එක තමයි පුතේ අපේ යුතුයකම. මොකද අපිට වඩා අධ්‍යක්ීමෙන් බුද්ධියෙන් පරිණත ඒගොල්ලෝ දෙන අවවාද උපදෙස් අපේ මුළු අනාගතයම හොඳ තැනකට ගෙනියනවා. එතකොට අම්මට තාත්තට පිටුපාලා හිතුවක්කාර මුරණ්ඩු තීරණ ගත්ත උග්ගසේන ජීවිතේ සම්පූර්ණයෙන්ම පටලවා ගන්නවා. මෙන්න මේ විදිහට විවිධ චරිත සමාජයේ විවිධ පැති කඩයන් ඔස්සේ හරි ලස්සනට විවරණය කරනවා මෙන්න මේ කතාව තුළ. මේ කතාව තුළ සමාජ විද්‍යාත්මක අර්ථකථනයකුත් ගැබ් වෙලා තියෙනවා කියලා මේ චරිත හැසිරෙන ආකාරයෙන් අපිට පෙනී යනවා. හොඳයි, අපි දැන් බලමු කතුවරයා සිද්ධි හා අවස්ථා නිරූපණයේදී මොන වගේ කුසලතාවයක්ද දක්වන්නේ කියලා. මෙතෙන්දී ප්‍රධාන සිදුවීම් කීපයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේ එක තැනකදී උග්ගසේන විද්දත්තියනිය විවාහ කරගැනීමේ අරමුණින් ගෙදර අයත් එක්ක වාද කරන අවස්ථාවක් ඉතා ප්‍රබල විදිහට අපිට මෙතන පෙන්වන්න පුළුවන්. ලදොත් ජීවත් වෙමි, නොලදොත් නියමි. අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඉන්න තැනකදී මේ හිතුවක්කාර තරුණයා තරුණියක් ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මිය යනවායි කියලා හිතුවක්කාරකම් කරනවා. එතකොට මේ උග්ගසේනට උග්ගසේන මේ වෙලාවේ ඇඳේ හාන්සි වෙලා මුරණ්ඩු විදියට ඉන්න ආකාරයයි, එයාගේ ළඟ අසරණ වෙලා කරුණු පහදන දෙමව්පියන්ගේ ස්වරූපයයි ඉතාමත් තාත්වික විදියට මෙතන නිරූපණය කරනවා. ඒ වගේම ප්‍රබල උපහාස රසයක් ජනිත කරවන තවත් සිද්ධියක් විදියට විද්දත් දේනිය දරුව නලවන අවස්ථාව අපිට සිහිපත් කරගන්න පුළුවන්. කොහොමද පුතේ මේ විද්දත් දේනිය දරුව නලවන්නේ? ගැල් රකිනවුගේ පුත, බර උසුලන්නවුගේ පුත, කුමකුත් නොදත්තවුගේ පුත. මෙන්න මෙහෙම කිය කිය දරුව නලවනකොට උග්ගසේන කල්පනා කරනවා, මේවා කියන්නේ මේ මට නේද? ඇයගෙන් මේ කහන වෙලාවේ අය හරි අපහාසයෙන් කතා කරනවා. කුමකුත් නොදන්නවුගේ පුත, ඔයා ඉන්නව නම් ඉන්න, යනව නම් යන්න, කිසිම වැඩක් ඇති කෙනෙක් නෙමෙයි ඔයා. ඒක නිසා ඔයා හිටියත් එකයි මට නැතත් එකයි කියලා. මෙන්න මේ වෙලාවේ අවලාද කී කිය මේ තරුණිය දරුව නලවන අවස්ථාවේදී කතුවරයා හරි දයානුකම්පාවක් උග්ගසේන සම්බන්ධයෙන් අපේ හිත තුළ ඇති කරවනවා. මේ වෙලාවේ උග්ගසේන එතනින් නික්මිලා ගිහිල්ලා තමගේ මාමණ්ඩියගෙන් සම්පූර්ණයෙන්ම ශිල්පය ඉගෙන ගන්නවා. මෙන්න මේ අවස්ථාව හරිම සාස්‍යජනක විදියට හැබැයි දයානුකම්පාවත් කලතලා ඉදිරිපත් කළා තියෙනවා. මොකද ඒ අවස්ථාව ඒ විදියටම සජීවීව ශ්‍රාවකයාට විඳින්න ඕනේ නිසා. එතකොට ඒ සඳහා කෙටිවැකි දිගුවැකි වගේම සංවාද භාවිතා කරලා තියෙනවා. ඉතින් මේක කියවද්දි හරි ලස්සනට මේ සිදුවීම අපිට අපේ හිතේ ඇඳගන්න පුළුවන්. මේ කතා වස්තුව තුළ ඊළඟ ප්‍රබල සිදුවීම වෙන්නේ දරුවනේ උග්ගසේන විද්වත් ශිල්පය හොඳට ඉගෙනගෙන රජගහනුවර ශිල්ප දක්වන අවස්ථාව. උග්ගසේන නම් සිටු පුත්ත බුදුන් නැතුළු නුවර නෝඩනාතෙක්ම කෙලිලලු බලන්ට රැස් වූවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලි පෑහිඟි කොටලා හුණු දඬු අග හිටලා නික්ම සිස් අහසම සත්විටක් පෙත්තක් මෙන් සිසෑරීලා බැස වුණ දඬු අග සිටියහ. මෙන්න මේ වෙලාවේදී මිනිස්සු ඉතාමත් ප්‍රමෝදයෙන් මේ විද්වත් ශිල්පය බලන ආකාරය අපිට මැවිලා පේනවා. උග්ගසේන උණ දණ්ඩෙන් නිලිප්පිලා සත්වටයක් අහස කැරකිලා ආයෙමත් උණ දණ්ඩට එන ආකාරය කතුවරය හරි දක්ෂ විදියට තමයි ලියලා තියෙන්නේ. ඒත් එක්කම තමන් කොයිතරම් දක්ෂතා දැක්වුවත් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ බුදුන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නව කියලා උග්ගසේනට තේරෙනවා. මෙන්න මේ වෙලාවේ ශ්‍රාවකයාගේ එමත් නැත්නම් පාඨකයාගේ හිතේ උග්ගසේන ගැන අනුකම්පාවක් ඇති කරවන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒත් එක්කම අනිත් ප්‍රබල සිදුවීම වෙන්නේ උණ දණ්ඩගදී උග්ගසේන රහත් බවට පැමිණීම. උණ දණ්ඩෙන් පහලට බැස්සට පස්සේ උග්ගසේනව මහාන කරන අවස්ථාව වෙද්දී පාඨකයා උග්ගසේන කෙරෙහි අනුකම්පාව මිශ්‍ර ප්‍රහර්ෂයකිනුත් බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවණිකුත් ගෞරවයකිනුත් පිරිලා යනවා. ඒ වගේම ඒ සිදුවීම ඉතා රසවත් විදියට ප්‍රේක්ෂකයාගේ මනස තුළ චිත්‍රණය වෙනවා. කතුවරයාගේ අවසාන අරමුණ වෙන්නේ ප්‍රබල අවස්ථා නිරූපණයක් සහ චරිත නිරූපණයක් ඉදිරිපත් කිරීම. ඇත්තටම මේක ඉතා සාර්ථක නිර්මාණයක් වෙන්න බලපාන ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන්නේ චරිත නිරූපණය හා අවස්ථා නිරූපණය. මේ එක් එක් අවස්ථාවලදී අවස්ථානුකූලව මිනිස් සිත ක්‍රියාත්මක වන ආකාරය ඉතා සියුම්ම මේ තුළ දක්වල තියෙනවා. ඒ වගේම මේ නිර්මාණය හුදෙක් සාහිත්‍යාංගයකට ඔබ්බෙන් ගිහිල්ලා සමාජීය සාධක ඉදිරිපත් කරන සමාජ විද්‍යාත්මක අංගයක් බවටත්, චරිත ලක්ෂණ ආදී අධ්‍යයනයෙන් මිනිස් සිතේ ස්වභාවය විවරණය කරන මනෝවිද්‍යානුකූල අංගයක් බවටත් පත් වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලි. හොඳයි. ඉතින් දරුවනේ, මම විශ්වාස කරනවා මෙච්චර වෙලා කරපු උග්ගසේන කතා වස්තුවෙන් ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්නට ඇති කියලා. එමනම් ආයිමත් දවසක අලුත් රසවත් පාඩමකින් රුහුණු ගුරු ගෙදරින් හමු වෙන බලාපොරොත්තුෙන් මම මෙතකින් නතර වෙනවා. මේ ඉදිරිපත් කිරීම කරන මම හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යිනී DJK සුරන්දි දිල්රුක්ෂි. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.